මහා බැංකුවේ දැන් වැටුප් වෙඩි කර ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාලා මැදිහත් වෙන්නේ නැද්ද එතකොට?
ගරු 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 මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙම විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. මේ විවාදයේ ඇත්තටම මේ විවාදයේ තියෙන පදනම නැත්තම් මේ විවාදයේ තියෙන මාතෘකාව දෙස බලද්දි පේනවා අපි මේ විවස්ථාදායකයන් විදිහට කොච්චර පරිහානියට පත් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව හදිස්සියේ අපේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 2015 වෙච්ච මිස්ටේක් එකක්. ඒකෙන් ඇතුළට රින්ගන්නත් බැලුවා මුලදී අවුරුදු 5 අවුරුදු 6 කියලා. ඒක කරන්න බැරි වුණාම මීට අවුරුදු 8 ඉස්සල්ලා වෙච්ච මිස්ටේක් එකක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න දවස් 4 තියෙද්දි කැබිනට් එකට දානවා. මේකෙන් කියන්නේ මේ රටේ අපේ විවස්ථාදායකව විදිහට අපේ තත්ත්වය. මම එකඟයි විවස්ථාවේ වැරදි තැන් හදන්න ඕන. විවස්ථාව මේ විදිහට වරද්දපු එකත් වැරදි. ඒක කෙරුවේ දැන් ජනාධිපතිතුමා අගමැති විදිහට ඉන්න කාලේ. එතුමා අගමැති විදිහට ඉන්න කාලේ කරපු විවස්ථා සංශෝධනේ වැරදුණයි කියලා අවුරුදු 8 පස්සේ ඒකෙන් ඇතුළට යන්න බලලා ඒක බැරි වුණාම ඒක නැවත පාර්ලිමේන්තුවට ගේන එකකින් කියන්නේ අපි කොච්චර දුර්වල විවස්ථාදායකත්වයක ඇතුළත ඉන්නේ කියලා. මම දන්නවා අපේ රටේ පරණම පාර්ලිමේන්තු වේදීන් දෙන්නෙක් තමයි ජනාධිපතිතුමා යගමැතිතුමයි. මේ දෙන්නම අවුරුදු 30කට 40කට වඩා පාර්ලිමේන්තු ඉඳලා තියෙනවා. මේ දෙන්නම මේ විවස්ථා සංශෝධන වෙලාව ඉඳලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 8ක් පාර්ලිමේන්තුවේ අගමැතිවරු විදියට දෙන්නම ඉඳලා තියෙනවා. එහෙම තියෙද්දි එකපාරට නිින්දෙන් ඇහැරුණා වගේ මේ ප්‍රශ්නය කැබිනට් එකට දාලා එතුමාලා මොකද්ද කරන්න යන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මම හිතන්නේ ඇත්තටම මේක විහිළුවක්. මේ රටේ ජනතාව අපි විවස්ථාදායක විදියට කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳව යම් අදහසක් තියෙනවා. ඒ අය මේක ගැන විහිළුවක් විදියට සලකන්නේ. මට ඉස්සෙල්ලා කතා කරපු මගේ මිත්‍රයා අලි සබ්‍රි මැතිතුමා අපි හුඟක් කල් ඉඳලා දන්න අය. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැඩ කරපු අය. හැබැයි එතුමා ඉතාම දක්ෂ නීතිඥයෙක්. මේ නීතිඥයෙකුට එක පැත්තකට එක වෙලාවක පෙනී ඉඳලා තව පැත්තකට තව වෙලාවක පෙනී ඉන්න පුළුවන්. ඒ නිසා එතුමාටම විරුද්ධව එතුමාද පෙනී ඉන්නවා. එතුමා ඇවිල්ලා කියනවා ගෝඨාභයගේ ආණ්ඩුවේ අන්තිමට හිටපු මුදල් ඇමති මේ රට බංගකොලොත් කෙරුවා කියලා. කවුද ඇමති? කවුද ඇමති? ඒ ඇමති තමයි මගේ මිත්‍රය අලි සබ්‍රි. හැබැයි එතුමාට විතරයි මේක කරන්න පුළුවන්. මොකද එකම නීතිඥයා එකම නඩුවේ පැති දෙකකට කවදාකවත් පෙනී ඉඳලා නැහැ. නමුත් මේක එහෙම වැඩක්. එකම නඩුවේ පැති දෙකට මාරු වෙලා පෙනී ඉන්න එතුමා කියනවා කොන්ද තියෙන මිනිහෙක් ඕන ගෝඨාභය වගේ නෙමෙයි, ඒ නිසා රනිල් වික්‍රමසිංහ ආයි ඕන කියලා. ගෝඨාභයගේ කොන්ද නැහැයි කියලා අද කියන්නේ. එදා 20 සංශෝධනය ගේද්දි අපිට එතුමා ඇමතිවරයා විදියට අධිකරණ ඇමතිවරයා විදියට කිව්වේ ඒක නෙමෙයි, මේක තමයි හොඳ මේක කියලා. මේ ගෙවිඳු මෙතන ඉන්නවා, ගෙවිඳුත් එක්ක රණ්ඩු වුණා ඇති තරම් මේක හොඳ මේක කියලා. අද ඇවිල්ලා කියනවා කොන්ද නැහැ, ඒ හින්දා කොන්ද තියෙන කෙනෙක් ජනාධිපති කරන්න ඕන කියලා. මේව ඇත්තටම එතුමාට කරන්න පුළුවන් වුණාට වෙන කාටවත් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන අපිට තියෙන විවේචනය. හැබැයි අපි ඔහොම කියන්නේ කොන්ද නැතුව තීරණ ගන්න බැරුව කඩා වැටිච්ච ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් විදියට ඇවිල්ලා
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
ඒක මේ විදියට කියනවා.
විනාඩි දෙකක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මේ විවස්ථාදායකත්වය අපි විහිළුවක් බවට පත් නොකළ යුතුයි. මේ රටේ ජනතාව විශ්වාස කරනවා අපි යම් සීරියස් මිනිසු කොටසක් කියලා. ඒ නිසා දැන් මේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 83(3)(b) එක වෙනස් කරමු. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙමෙයි. දැන් ඒක හදපු ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොමලා ඉන්න තැනක අපි කියන්නේ මේක වෙනස් කරන්න අපිට අවශ්‍ය තරම් වෙලාව තියෙනවා. හැබැයි මුළු රටේ දැන් අලි සබ්‍රි මැතිතුමත් කිව්වා අවසාන වශයෙන් පරමාධිපත්‍යයේ පදනම වෙන්නේ මහජනතාව කියලා. රටක පරමාධිපත්‍යයේ අයිති ජනාධිපතිටවත් අගමැතිටවත් කැබිනට් එකටවත් අපිටවත් නෙමෙයි, රටේ ජනතාවට. එතකොට රටේ ජනතාවට පරමාධිපත්‍යයේ අත්විඳින්න අවස්ථාවක් එනකොට ඒක ඇතුලේ මේ වෙන ගේම් වාගේ වා පේන්න වැඩ කරන්න හොඳ නැහැ. ඇත්තරම අර අධිකරණයේ තියෙනවා නඩුව හරියට විමස විසඳන්න ඕන වගේම හරියට විසඳුවා වගේ පේන්න ඕන කියලා. නඩුවක විනිශ්චය හොඳට කරනවා වගේම ඒක හොඳට කෙරුවා කියලා පේන්න ඕන කියලා කියනවා. ඒ වගේ මේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ වැඩ හොඳට කරන්නත් ඕන, හොඳට කරනවායි කියලා රටට පේන්නත් ඕන. රටේ ජනතාව මේක දැක ගමන් දන්නවා. මෙතන මොකක් හරි යටිකුරුට වැඩක් තියෙනවා. අවුරුදු 8කට ඉස්සර වැරදුනා. වැරදිච්ච අගමැතිවරයා ඇවිල්ලා ජනාධිපති විදියට කියනවා, මට අවුරුදු 8කට ඉස්සෙල්ලා වැරදිච්ච එක අනේ කැබිනට් මණ්ඩලය දැන් නිවැරදි කරන්න දවස් 5යි තියෙන්නේ ඡන්දෙට ඩික්ලියර් කරන්න. මේක මොන විහිළුවක්ද? කොයි රටේද මෙහෙම කරන්නේ? මේ දෙන්නම අගමැති ජනාධිපති දෙන්නම හොඳම පාර්ලිමේන්තු වේදීන් කියලා අපි පිළිගන්නම්.
ඔබතුමාගේ කාලය අවසන්.
හැබැයි මේ වගේ විකාර කරන එකෙන් අපේ පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය කෙලසෙනවා කියන බව ප්‍රකාශයට පත් කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. මේ ළඟට සීවී රාධකිෂ්ණ මන්තුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
සභේ තලමේ තංගෙන්ද්‍ර තලවර වර්ගලේ ඉලංගේ ආසියාවිලේ 1950 உலகத்திலே அதாவது ஆசியாவிலே சிறந்த பொருளாதார வளர்ச்சி உள்ள ஒரு நாடாக காணப்பட்டது. படிப்படியாக அதனுடைய வளர்ச்சி இப்பொழுது தலைகீழாக மாறியிருக்கின்றது. விசேஷமாக நாங்கள் சொல்லலாம், மாட்டுக்கு எப்போவுமே கொம்பு முன்னுக்குத்தான் வளரும். ஆகவே வளர்ச்சி அடைந்த நாடாகத்தான் இருக்க வேண்டும். இது மாட்டினுடைய வளர்ச்சி அல்ல, மாட்டினுடைய வாளாக தேய்ந்து கொண்டு போகிருப்பதை நாங்கள் அவதானிக்க கூடியதாக இருக்கின்றது. அந்த வகையிலே இந்த நாட்டினுடைய பொருளாதாரத்திலே மிக பின்தங்கிய ஒரு நாடாக இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இங்கே எல்லோரும் பேசுகின்றவர்கள் சொல்லிருக்கின்றார்கள், 2 வருடத்துக்கு முதல் பொருளாதாரம் விழுந்து விட்டது, அதனால் நாங்கள் அதை தட்டி எழுப்பி இப்பொழுது முன்னே கொண்டு வந்திருக்கின்றோம், அதற்கு இந்த ஜனாதிபதி தான் எல்லாம் செய்திருக்கின்றார் என்று சொல்லுகின்றார்கள். ஆனால் அந்த 2 வருடத்திற்கு முன்பு இந்த நாடு விழுவதற்கு யார் காரணமாக இருந்தார்கள், எந்த ஆட்சி காரணமாக இருந்தது என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். ஆகவே இந்த நாட்டினுடைய ஆட்சியாளர்கள் நாட்டை சூறையாடி விட்டு நாடு பொருளாதாரத்தை வீழ்ந்து விட்டது என்று சொல்லி கேலி கூத்தாக இன்று நாட்டிலே பொருளாதாரம் மோசமடைந்த நிலையிலே இந்த நாட்டினுடைய ஜனநாயகத்தையும் மிதித்து பார்ப்பதற்கு நடவடிக்கை எடுக்க பார்க்கின்றார்கள். அதுதான் இந்த நாட்டினுடைய தேர்தல்களை எப்படி பின்போடலாம். உள்ளூராட்சி தேர்தலை பின்போட்டார்கள், அதே போல மாகாண சபை தேர்தல் 5-6 வருடங்களாக நடத்தப்படவில்லை. இப்பொழுது ஜனாதிபதி தேர்தலையும் எவ்வாறு பின்போடுவதற்கு சந்தர்ப்பம் என்ன, என்ன மாதிரி செய்யலாம் என்பதெல்லாம் சிந்தித்து ஜனாதிபதி அவர்கள் எடுக்கின்ற நடவடிக்கை மிக மோசமானது, இந்த ஜனநாயகத்தை பாதிக்கக்கூடியது என்பதை நாங்கள் மறந்துவிடக்கூடாது. அடுத்ததாக ஜனாதிபதி அவர்கள் திட்டமிட்டு தேர்தலை தணிப்பதற்காகத்தான் நீதிமன்றம் சென்றது என்பது எல்லோருக்கும் தெரிந்தவான ஒரு விஷயமாக இருக்கின்றது. 1972 இந்த நாடு குடியரசு நாடாக பிரகடனப்படுத்தப்பட்ட பிறகு, அதாவது ஜனநாயக ரீதியிலே இந்த நாடு வந்த பிறகு 1977 ஜனாதிபதி ஜே.ஆர். ஜெயவர்தன, அதற்கு பிறகு ஜனாதிபதி பிரேமதாஸ் அவர்கள், அதற்கு இடைக்காலத்திலே டி.பி. விஜயதுங்க அவர்கள் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க போல வந்து கொஞ்ச நாள் ஆட்சி செய்தார். அதே போல சந்திரிகா பண்டாரநாயக்க, அதே போல மஹிந்த ராஜபக்ச அவர்கள், அதே போல மைத்ரிபால சிறிசேனா அவர்கள், அதே போல கோட்டாபாயா அவர்கள் வந்து இன்று அந்த ஆட்சியினுடைய இடைக்காலத்தை ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்களுக்கு விட்டுக் கொடுத்திருக்கின்றார்கள். ஆகவே இந்த இடைக்காலத்திலே இந்த எந்த ஜனாதிபதியும் செய்யாத தில்லுமுள்ளு வேலைகளை தான் இந்த ஜனாதிபதி செய்து வருகின்றார் என்பதை நாங்கள் மறக்க முடியாது. ஆகவே அவ்வாறான இல்லாமல் ஜனநாயகம் இந்த நாட்டிலே இருக்க வேண்டும். உலகத்திலே பெரிய நாடாக இருக்கின்ற இந்திய ஜனாதிபதி, அதாவது இந்திய நாடு ஒரு ஜனநாயக ரீதியிலே செயல்படக்கூடியதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே அதன் அடிப்படையிலே இந்த நாடு ஜனநாயகம் இருக்க வேண்டும், அப்பொழுதுதான் மனித ஆட்சி நடைபெறும் என்பதை சொல்லிக்கொண்டு இந்த நேரத்திலே ஒரு சில விஷயங்களை சொல்ல வேண்டும். கொட்டக்கலை பகுதியிலே காணி பிரிப்பது ஒரு சில கட்சிகளுடைய தனிப்பட்ட ஆதிக்கத்தின் கீழே கிட்டத்தட்ட 13 ஏக்கர் காணிகளை ரகசியமாக பிரித்து கொடுப்பதற்கான நடவடிக்கை எடுத்துப்பட்டு வருகின்றது. இதை தடுக்க வேண்டும் என்பதை நாங்கள் இந்த இடத்துல சொல்லி வருகின்றோம். பப்ளிக்கா கொடுங்க, யாருக்கு வேணாலும் கொடுங்க, அது பிரச்சனை இல்லை. ஆனால் ரகசிய ரகசியமாக காணி கொடுப்பதும், அதாவது வட்டக்கோடை பகுதியிலே 10 ஏக்கர் காணி எடுப்பதும், அதே போல மக்களுடைய காணிகளை எடுத்து தனியாட்களுக்கு கொடுப்பது எந்த விதத்திலும் முறையற்ற காரியம் என்பதை நாங்கள் தெரிந்து கொள்ள வேண்டும். அதே போல இந்த நாட்டினுடைய அதாவது 6 வருடம் என்பதை 5 வருடமாக்குவதற்கு இப்பொழுது கொண்டு வந்திருக்கின்ற இந்த பிரேரணை நாங்கள் வரவேற்கின்றோம். அதே நேரத்தில் 5 வருடத்திற்கு ஒரு முறை தேர்தல் நடத்துவதுதான் முறையானது என்பதை நாங்கள் தெரிந்து கொள்ள வேண்டும். அது இன்று அமெரிக்காவிலே 4 வருடங்களுக்கு ஒரு முறை தேர்தல் நடத்தப்படுகின்றது, அதே போல இந்தியாவிலே 5 வருடங்களுக்கு ஒரு முறை தேர்தல் நடத்தப்படுகின்றது. ஏனைய தேர்தல்களும் அப்படியே நடத்துவதற்கான ஏற்பாடுகள் செய்ய வேண்டும். நாங்கள் கோவிட்லே விழுந்து விட்டோம், பொருளாதாரத்திலே வீழ்ச்சி அடைந்து விட்டோம், அப்படி என்பதற்காக நாங்கள் சர்வாதிகார ஆட்சியை தான் செய்யப்போகின்றோம் என்று சொன்னால் அது இந்த உலகத்திலே ஏற்றுக்கொள்ளக்கூடியாத ஒரு ஒரு ஜனநாயக ரீதியாக இருக்க முடியாது. நான் நினைக்கின்ற ரணில் விக்ரமசிங்கம் அவர்கள் உலகத்திலே ஒரு போற்றப்பட்ட ஜனநாயகவாதியாக இருந்திருக்கின்றார். ஆனால் இன்று அவர் ஜனநாயகத்தை போட்டு மிதிப்பதை பார்க்கும் பொழுது அவர் ஜனநாயகத்துக்கு விரோதமான சர்வாதிகார ஆட்சிதான் செய்கின்றார் என்பது புலப்படுகின்றது. ஆகவே இதை மாற்றி அமைப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும், பெருந்தோட்ட தொழிலாளர்களுடைய சம்பள விஷயத்தை அவர் April 1st சொன்னது போல 1700 ரூபாய் கொடுப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அதற்கு நாங்கள் முற்றுமுழுதாக ஆதரிப்போம். அது எந்த தொழிற்சங்கமாக இருந்தாலும் சரி, எந்த அரசியல் கட்சிகளாக இருந்தாலும் சரி, எங்களுடைய மக்களுக்கு அந்த சம்பளம் கிடைக்க இருக்குமானால் அது நிச்சயமாக நாங்கள் ஆதரிப்பதற்கு தயாராக இருக்கின்றோம். அதில் எந்த விதமான வேற்று கருத்து கிடையாது என்பதை சொல்லி என்னுடைய பேச்சு.
Thank you very much. Bhumisuti. Meelagata Garu Amathu Pramitha Bandara Mathuma Obathumata Vinadi 15 kaalayak thiyena.
Garu Moolasana Arude Mantrithumani ada dinaye vipakshe visin genenna thirnaya karapu yojanawata ekathu wenne labima pilibandawa man santosha wenawa. Aandukrama vyavasthawata සහ අනෙකුත් අදාළ නීති ප්‍රකාරව ජනාධිපතිවරණය 20/24 සැප්තැම්බර් 17 වන දින සිට අගෝස්තු ඔක්තෝබර් 16 වන දින තෙක් අතර කාලය තුළ පැවැත්විය යුතුයි කියන යෝජනාව විපක්ෂය විසින් ඉදිරිපත් කරා. මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ, මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම දන්න විදිහට ඉතිහාසයේ පළවෙනි වතාවට. මම හොයලා බැලුවා, මම වැරදිනම් කරුණා කළා නිවැරදි කරන්න, මෙහෙම යෝජනාවක් අවදාපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඉදිරිපත් කරලා වැඩකුත් නැහැ. මෙතන කතා කරා කියලා තේරුමුකුත් නැහැ. ඒ වගේම මම කල්පනා කරේ පාර්ලිමේන්තුවෙත් අපේ දේශපාලන පක්ෂවලත් දේශපාලඥයන්ගෙත් ඒ වගේම එක පැත්තකින් මාධ්‍යෙත් මහජනතාවගෙත් මේ කැළඹෙන ස්වභාවය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වචනයකට දෙකකට එහෙම නැත්නම් යෝජනාවකට කතාවකට මාධ්‍ය සාකච්ඡාවකට රටේ ජනයත් මාධ්‍යත් දේශපාලන පක්ෂත් කැළඹෙන විදිහ දැක්කම එක පැත්තකින් පුදුම හිතෙනවා, එක පැත්තකින් කල්පනා කරලා බලද්දි පුදුම වෙන්න හේතුවකුත් නැහැ. මං එහෙම කියන්නේ ඇයි කියලා මං කියන්නේ. අපි තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආසියාවේ පරිණතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය. පරිණත දේශපාලන සිස්ටම් එකක් අපේ රටේ හැදිලා තිබෙනවා. අපි හැම දෙයකම මූණ දීලා තිබෙනවා. උදාහරණයක් විදිහට ඔබතුමයි මමයි ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 9 වෙනි පාර්ලිමේන්තුවේ. අපි තාම අවුරුදු 3යි මාස කීපයයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට කටයුතු කරන්නේ. ඔබතුමාගේයි මගේයි මේ කෙටි කාලය තුල අත්දැකීම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි කොච්චර ප්‍රශ්න වලට මුහුණ දුන්නද කියලා කල්පනා කරලා බලන්න. අපි කොච්චර දේශපාලන වශයෙන් මේ කෙටි කාලය තුල අත්දැකීම් ලැබුවාද කියලා කල්පනා කරලා බලන්න. හැබැයි මම කල්පනා කරේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී වෙලා පරිණත පාර්ලිමේන්තුවක් වෙන්න ඕනේ, පරිණත දේශපාලඥයන් ඉන්න ඕනේ තැනක හැසිරෙන්නේ බබ්බු වගේ කියලායි මට හිතුනේ මේ යෝජනාව දැක්කම. මේක පාර්ලිමේන්තුවට කරපු අගෞරවයක් කියලායි මම කල්පනා කරන්නේ. මේක දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක දියුණු පාර්ලිමේන්තුවක තියෙන ලක්ෂණයක් නෙවෙයි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ කාර්යභාරය කරන්න ගියහම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එක පැත්තකින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32 යටතේ 2015 වෙනකම්ම ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගත යුත්තේ ජනාධිපතිවරයා සාවෘද්ධක කාලයක් දරන්නේ යන ප්‍රතිපාදනය 2015 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනයට ලක් වුණා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 83 ආ වගන්තියත් එක්ක නොගැලපීමක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අවබෝධ වුණ වහම ඒ සම්බන්ධයෙන් මෙය නිවැරදි කරන්න කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයට මෙම අතපසුවීම හෝ වරද්ද නිවැරදි කරන්න ගත යුතු ප්‍රතිපාදනය අරගෙන තිබෙනවා. 1. ඊට අමතරව කොහෙද ඉන්න කෙනෙක් උසාවියට ගිහිල්ලා අර්ථ නිරූපණයක් ඉල්ලුවා. මේ තමයි මේ කැළඹීමට මුල. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඊයේ පෙරේදා මම දැක්කා මුහුදේ පාවෙලාපු බෝතලයක් 5-6 දෙනෙක් එකතු වෙලා ගැහුවා. ඊට කලින් සෙල්ෆියකුත් ගත්තා. ඒ කතාවයි මේ කතාවයි දෙකක් නෙවෙයි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම එහෙම කියන්නේ නිදහස් අධ්‍යාපනයේ 1945 ඔක්තෝබර් 1 ඉඳලා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ස්ථාපනය කරනවා. අපි බොහොම අපි ආඩම්බර වෙනවා නිදහස් අධ්‍යාපනයේ ගැන. හැබැයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2024 දීවරයන් පිරිසක් මුහුදට ගියාම මුහුදේ ගහගෙන ආපු බෝතලයක් පානය කරා. සාක්ෂරතාවයේ අතින් 97ක් 98ක් අපේ නම කියන්න ලියන්න පුළුවන් ජනතාව වැඩිම වශයෙන් ජීවත් වෙන රටක් අපි. අපි 얘 ගැන ආඩම්බර වෙනවා. නමයි ගමයි ලියන්න කියවන්න පුළුවන් වෙලා විතරක් මදි කියන එක මේ පහුගිය කාලේ සිද්ධිය ඔප්පු කරා. අපිට කොතන හරි වැරදිලා තියෙනවා. ඒ සිද්ධියයි මේ සිද්ධියයි කාරණාව ගත්තම මේ එකම සිද්ධිය තමයි. අපි මොන දෙයකටත් විගාට හවු වෙන එක තමයි මට පේන්නේ මේ කතාවේ අපිට ගන්න තියෙන්නේ. මන් දැක්ක ඔය සිද්ධිය වුණාට පස්සේ මූණු පුතේ තරුණ පිරිස් ගොඩක් ගැහුවා මම දන්නේ මෙච්චරයි මම හිටියත් ඔච්චරයි කිය. ඒක කියන්නේ ඒ තරුණයා එතන හිටියත් මේක ගහනවා කියන එක බෝතලේ. බලන්න කතරම් ඛේදනීයද කියලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම ඊයේ පෙරේදා එක්තරා හිටපු තානාපතිවරයෙක් YouTube නාලිකාවක කරපු ප්‍රකාශයක්. මම හිතන්නේ මැයි මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුණා කියලා ප්‍රකාශයක් කරා. ආණ්ඩුවෙත් නැහැ. රාජ්‍ය තන්ත්‍රෙත් නැහැ. කොහෙවත් නැහැ. හැබැයි මූණු පුතේ කරපු ප්‍රකාශයක් කරපු හරියක් බලන්න. කොටස් වෙළඳ පොලේ සම්පූර්ණ ක්‍රියාවලිය දින කීපයක් නැවතුණා. දින කීපයක් නැවතුණා. මේ කොහෙද යන එකෙක් කරපු ප්‍රකාශයක් නිසා. ඔබතුමා හිතලා බලන්න අපේ රට ගැන කරන කියවීමේදී මේකෙන් තේරුම් ගන්න පුළුවන් මොනවද කියලා. හැම දෙයකම මොන හරි කවුරු හරි ගිනි ගෙඩියක් දුන්නොත් ඒක කරේ තියාගෙන මීටර 100 දුවන්න අපේ අය හරිම සමත් කියන එක තමයි මේකෙන් ඔප්පු වෙන්නේ. ඒක නිසා මේ අද කරන විවාදයක් ඛේදනීයයි. මූදේ පාවෙලා ආපු බෝතලේ ගහපු එකක් ඛේදනීයයි. ඒ වගේම අර කවුද කරපු ප්‍රකාශයක් නිසා කොටස් පොළ වෙනද පොළේ ගනුදෙනු නැවතීමත් ඛේදනීයයි. එක එක කටකතා වලට එක එක මත වලට අදහස් වලට මෙවැනි ආකාරයට කලබල වීමට දුක් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේක අපි තේරුම් ගමු. අපි පරිණත පාර්ලිමේන්තුවක් විදිහට බලවේගයක් විදිහට දේශපාලන ධාරාවක් විදිහට දේශපාලන පක්ෂ විදිහට වැඩ කටයුතු කරමු කියන යෝජනාව අපිට කරන්නම සිද්ධ වෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ එක්කම ව්‍යවස්ථාදායකයේ විදිහට අපිට වගකීමක් තිබෙනවා. කවුරු කලබල වුණත් මැතිවරණයට දින ගාණක් වුණත් අපි කළ යුතු කාර්යභාරය අපි කළ යුතුයි. ඒක අපිට පැහැර අරින්න අයිතියක් නැහැ. අපේ වගකීම නිසියාකාරව නිසි විදිහට නිසි වේලාවට ඉෂ්ට සිද්ධ කිරීම කියලා මම කල්පනා කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම
මම හිතනවා අපේ රටේ ඇති වෙලා තිබෙන දේශපාලන තත්ත්වයේ පිළිබඳව මගේ අදහස මට දැනෙන තේරෙන විදිහට විග්‍රහයක් කරන්න. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රට දැන් හඳුන්වන්නේ graveyard of political parties. දේශපාලන පක්ෂවල සුසාන භූමිය. එහෙම කියන්නේ ඇයි? මේ රටේ දේශපාලන ධාරාවේ තිබුණු ඓතිහාසික පැරණි දේශපාලන බල කඳවුරු කැඩිලා බිඳිලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයක පැත්තකින් දුර්වල වුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වල වුණා, ජනතා විමුක්ති පෙරමුණ දුර්වල වෙලා NPP කියන බැටළු හැමෙන් ඒ පක්ෂයේ වැඩ කටයුතු වහගෙන ඉන්නවා. පැරණි දේශපාලන පක්ෂ වලින් ජනතාව ඈත් වුණා එක කාලෙක. ඊට පස්සේ අලුත් දේශපාලන බලවේග මේ රටේ ගොඩ නැගුණා. මගේ කියවීම තමයි මේ මැතිවරණ වලින් පස්සේ නැවතත් අර පැරණි තැන්වලට පැරණි දේශපාලන පක්ෂවල නැගිටීමක් සිද්ධ වෙන එක වළක්වන්න හම් වෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ 2015 ඇති වුණු දේශපාලන ව්‍යාකූලත්වයක් එක්ක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදියට, එක්සත් ජාතික පක්ෂයේ සහය ඇතුව ජනාධිපති අපේක්ෂකය වෙලා ජනාධිපති ධූරය ලබාගෙන ඊට පස්සේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ලබාගත්තු එකේ ඇතිවෙච්ච පළවිපාක නිසා ඇතිවුණු දේශපාලන සුනාමියක් තමයි මේ එන්නේ. දේශපාලන සුනාමියක් කියන්නේ ඔබතුමා දන්නවා, සුනාමියක එන්නේ රැලි විටින් විට එක එක කාලෙට එක එක වේගෙන් එක එක උසින්. මේ දේශපාලන සුනාමියේ අවසාන අදියරය තමයි මේ යන්නේ මගේ කියවීම. ඒක නිසා අපි මෙන්න මේකෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. ඊට පස්සේ අපි 2022 මැයි 9 වෙනිදා ඇතිවෙච්ච තත්ත්වේ ජූලි 9 වෙනිදා ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හැමදාම හැප්පිච්ච පිරිස, අපි પરම්පරා තුනක් වසර 75ක් අපි දේශපාලනිකව බෙදිලා හිටියේ. අපි දේශපාලනිකව විරුද්ධ කඳවුරවල හිටියේ. අපි හැප්පුණා, අපි දේශපාලන මතවාද අදහස් ප්‍රකාශ කරා, ගහගත්තා, මරාගත්තා, වෙඩි තියාගත්තා, නඩු කියාගත්තා, මෙතන බෙදිලා හිටියා. හැබැයි 2022 ඇතිවෙච්ච මේ ව්‍යාකූලත්වයත් එක්ක අපිට සිද්ධ වුණා මේ පැරණි කෝන්තර ප්‍රශ්න ගැටළු මතිමතාන්තර සියල්ලම අමතක කරන්න. සියල්ලම අමතක කරලා අපිට සිද්ධ වුණා රට ගැන හිතන්න, රටේ අනාගතය ගැන හිතන්න, රටේ ගිනි නිවන්න, රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න, රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න, රටට අනාගතයක් දෙන්න, අපේ දේශපාලන මැතිපතාන්තර ඉවත දාන්න, අමතක කරන්න අපිට සිද්ධ වුණා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි ඒ වෙලාවේ මේ රට ගොඩ ගන්න පුළුවන් කවුද, මේ රට ගොඩ ගන්න එන්නේ ඉදිරියට එන්නේ කවුද, ඒ කෙනාට අපි සහයෝගය ලබලා දෙන්න බලාපොරොත්තු වුණා. මම එකක් වගකීමෙන් කියනවා, ඒ වෙලාවේ මේ රට බාරගත්තේ සජිත් ප්‍රේමදාසද, අනුර කුමාර දිසානායකද කියන ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහද කියලා අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉදිරියට එන්නේ කවුද, මේ සහය දුන්න වගේම සහය ඒ කවුරුවාවත් දෙන්න අපි දේශපාලනිකව අපි හිත හදාගෙන හිටියේ. එහෙම කවුරු ඉදිරියට ආවත් මේ දෙන සහයෝගය අපි ඒ විදිහටම ලබලා දෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම ව්‍යාකූල, ඉතාම සංකීර්ණ, ඉතාම අමාරු කටුක වගකීමක් එතුමා බාරගත්තා. නිදහස් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ නෑ එතුමා තරම් ප්‍රශ්න ගොඩක් මැද රට බාරගත්තු කෙනෙක් ඉන්නවා කියලා. රට ජනාධිපති ධූරයට එන්න කලින් එතුමාගේ නිවස ගිනි තියලා අඳින්න ඇඳුමක්වත් එතුමාට ලබා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන, ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, අරලීගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුව වට කරලා මේ රටේ,
ඔබතුමන්ට විනාඩිය කාලයක් තියෙනවා,
මේ රටේ නීති ආධිපත්‍ය කඩාගෙන වැටලා, ආරක්ෂාව කඩාගෙන වැටලා තිබුණු පසුබිමක් තමයි මේ රටේ තිබුණේ. එහෙම වෙලාවක එතුමා රට බාර අරගෙන ටිකෙන් ටික එක පැත්තකින් දේශපාලන ස්ථාවරත්වය ඇති කරා, එක පැත්තකින් නීතිය ආධිපත්‍ය ඇති කරා, එක පැත්තකින් ජාතික ආරක්ෂාව තහවුරු කරා, අනිත් පැත්තෙන් ජනතාවති හිරවෙලා හිටපු පීඩාවට පත් වෙලා තිබුණු තත්වයෙන් එතුමාට ජනතාව බේරගන්න හැකියාව ලැබුණා. ඒක නිසා අපේ කාගේ තුලත් එතුමා පිළිබඳව ගෞරවයක් හැඟීමක් තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපි මැතිවරණයට ජනාධිපතිවරණයට සූදානම් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ මැතිවරණ කොමිසම විසින් ඒ දිනය සහ නාම යෝජනා පත්‍ර බාර ගැනීම සම්බන්ධයෙන් දින නියම කරයි. ඒ වෙලාවට අපි සියලු දෙනාම ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත්, ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න අපිට කරන්න පුළුවන් උපරිමය කරන බවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි ආරාධනා කරනවා ඉදිරි මැතිවරණේ ඉදිරිපත් වෙන්න. ඒ වගේම මේ රට කෙටි කාලෙකින් ගොඩගත්තු ආකාරයට ඉදිරි වසර කීපයක් අරගෙන ගිහිල්ලා රට දියුණු තත්ත්වයට පත් කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය අපි එතුමාට ලබලා දෙනවා කියන එක මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු එමතුමා. මේ ළඟට සෙල්වර ආසා ගජේන්ද්‍ර මන්තුමා ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා. ඕඩර් ප්ලීස්. මුලසුනට වීරසුමන වීරසිංහ මන්තුමා පැමිණෙනවා.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் இந்த ஜனாதிபதி தேர்தலை உரிய காலப்பகுதியிலே நடத்த வேண்டும் என்று வலியுறுத்தி ரெண்டு ஜனாதிபதி வேட்பாளர்களாக வரக்கூடியவர்கள் அனுரகுமார திசாநாயக்காவும் மற்றும் சஜித் பிரேமதாசா சார்பிலே அவருடைய கட்சி சார்ந்த லக்ஷ்மண் கிரியல் அவர்களும் கொண்டு வந்திருக்கிற ஒத்திவைப்பு வேலை பிரேரணை மீதான விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. எங்களை பொறுத்தவரையில் எங்களுடைய தமிழ் தேசிய மக்கள் முன்னணியுடைய நிலைப்பாடு, மக்களுடைய ஆணை இல்லாமல் அதிகாரத்தில் இருக்கிற ரணில் விக்ரமசிங்க அவர்கள் உடனடியாக தேர்தலுக்கு சென்று ஒரு மக்கள் ஆணையை பெறுவதற்கான முயற்சியை செய்ய வேண்டும். அந்த வகையிலே உரிய காலப்பகுதியில் இந்த தேர்தல் நடைபெற வேண்டும், இக்காரணம் கொண்டும் பிற்போடப்படக்கூடாது என்பது எங்களுடைய உறுதியான நிலைப்பாடு. அது தொடர்பாக நான் மேலதிக விடயங்களுக்கு செல்வதற்கு முன்னதாக வேறு இரண்டு விடயங்கள் தொடர்பாக இங்கே பிரஸ்தாபிக்க விரும்புகின்றேன். முல்லைத்தீவு மாவட்டத்திலே கரைத்துறை பெற்று பிரதேச செயலாளர் பிரிவில் கொக்குத்தொடுவாயிலே ஒரு மனித புதைகுழி ஒன்று தோண்டப்பட்டுக் கொண்டிருக்கின்றது. இந்த மனித புதைகுழியிலிருந்து இதுவரைக்கும் 48 உடலங்கள் மீட்கப்பட்டிருக்கிறது. இந்த உடலங்கள் இந்த காலப்பகுதியிலே புதைக்கப்பட்டது என்பது தொடர்பாக அது விடுதலை புலிகள் இயக்க போராளிகளுடைய உடலங்களாகவே அவை இருக்கிறது. எங்களை பொறுத்தவரையிலே அவை தொடர்பிலே இந்த ஆய்விலே ஈடுபட்டுக் கொண்டிருக்கின்ற பேராசிரியர் ராஜ் சோமதேவா அவர்கள் குறிப்பிட்டிருக்கின்ற கருத்து தமிழ் மக்கள் மத்தியிலே மிகப்பெரிய ஒரு ஏமாற்றத்தை ஏற்படுத்தியிருக்கின்றது. அவர் அந்த அகழ்வின் பொழுது கண்டெடுக்கப்பட்டதாக சொல்லுகிற விக் ஸ்டோஃபி மற்றும் அந்த உடல்களில் இருந்த ஆடைகள் அவருடைய வடிவமைப்பு தொடர்பான விடயத்தை வைத்துக்கொண்டு அதனுடைய காலப்பகுதி 95 மற்றும் 96 ஆண்டு காலப்பகுதிகளாக இருக்கலாம் என்று குறிப்பிட்டிருக்கின்றார். எங்களை பொறுத்தவரையிலே அது தொடர்பாக ஓஎம்பி தரப்பினர் கூறியிருக்கின்ற கருத்துக்களானது அது தொடர்பாக நீங்கள் ராணுவத்தினரிடம் விசாரணை நடத்துவீர்களா என்று ஊடகவியலாளர்கள் கேட்ட பொழுது அது ராணுவத்தினரிடம் மட்டுமல்ல பல தரப்பினரிடமும் விசாரணை நடத்த வேண்டும் என்று கூறி அதை மூடி மறைக்கின்ற விதமாக கருத்து கூறியிருக்கின்றார்கள். எங்களை பொறுத்தவரையிலே அந்த பிரதேசம் 1984 ஆண்டில் இருந்து 2012 ஆண்டில் வரைக்கும் முழுமையாக ஸ்ரீலங்கா ராணுவத்தினருடைய கட்டுப்பாட்டில் இருந்த ஒரு பிரதேசம். குறிப்பாக 95 மற்றும் 96 ஆண்டு காலப்பகுதியிலே 4வது பட்டாலியன் கெமுனுவோச் பட்டாலியனை சேர்ந்த கெமுனுவோச் அந்த பகுதியிலே படைத்தளம் அமைத்திருந்தது. அந்த பட்டாலியனுடைய கட்டுப்பாட்டிலே தான் அந்த கொக்குத்தொடுவாய் பகுதி அமைந்திருந்தது. இந்த புதைக்குழி இருந்த இடம் கெமுனுவோச்சினுடைய கட்டுப்பாட்டில் இருந்த பகுதியாகும். லெப்டினன்ட் கர்னல் ரோஹித விக்ரம திலக என்கின்ற தளபதியினுடைய பொறுப்பிலே தான் அந்த பகுதி இருந்தது. ஆகவே சோமரத்தின் அவர்கள் குறிப்பிடப்படி பார்த்தால் கூட அதற்கு ராணுவத்தினர் தான் முழு பொறுப்பையும் கூற வேண்டும். சரணடைந்த போராளிகளை கொலை செய்து புதைத்திருக்கிறார்கள் என்பது எங்களுடைய சந்தேகம். அது மட்டுமல்லாமல் அதற்கு 2009 சரணடைந்தவர்களை கொன்று புதைத்திருக்கிறார்கள் என்பதும் வலிந்து காணாமல் ஆக்கப்பட்ட உறவுகளுடைய குற்றச்சாட்டாக இருக்கின்றது. இது காலத்தை 95 1596 என்று கூறுவதன் மூலமாக ராணுவத்தினரை பாதுகாப்பதற்கான ஒரு முயற்சி செய்யப்படுகின்றது. இந்த உள்ளக விசாரணை, இந்த ஓஎம்பி அலுவலகத்தினுடைய கண்காணிப்பில் நடைபெறுகின்ற இந்த விசாரணைகள் மீது எங்களுக்கு நம்பிக்கை இல்லை. எங்களை பொறுத்தவரையிலே இந்த புதைகுழி அகழ்வு தொடர்பாக ஒரு சர்வதேச சமூகத்தினுடைய கண்காணிப்பிலே ஒரு சர்வதேச தரப்பினால் இந்த அகழ்வு நடவடிக்கைகள் முன்னெடுக்கப்பட வேண்டும். இப்பொழுது இந்த உள்ளக தரப்பினரால், இலங்கை நீதித்துறை, காவல்துறை போன்ற தரப்புகளால் முன்னெடுக்கப்படுகின்ற இந்த விசாரணைகள் மீது எங்களுக்கு எந்த நம்பிக்கையும் இல்லை என்பதை பதிவு செய்கின்றேன். அத்தோடு மன்னாரிலே ஒரு மனித புதைகுழி அகலப்பட்டது அந்த சதோசா கட்டடத்திற்குள்ளே. அங்கே இருந்த பிஸ்கட் பாக்கெட்டை வைத்துக் கொண்டு அது இப்பொழுது புதைக்கப்பட்டது என்று நாங்கள் கூற முற்படுகின்ற பொழுது அவர்கள் அதை ஏற்றுக்கொள்ள தயாரில்லை. அது 400 வருடங்களுக்கு முன்னர் டச்சு காலத்திலே புதைக்கப்பட்டது என்று சொல்லி அதனை மூடி மறைக்க முற்படுகின்றார்கள். இங்கே விக்ஸ்டோஃபியை காட்டி அது இப்பொழுதோ இருந்தது என்று சொல்லி சொல்ல முற்படுகின்றார்கள். ஆகவே இந்த உள்ளக விசாரணை பொறிமுறையை ஏற்றுக்கொள்ள முடியாது, நம்ப முடியாது. ஒரு சர்வதேச விசாரணை நடத்தப்பட வேண்டும் என்று வலியுறுத்துகின்ற அதே நேரத்திலே இந்த அரசியல் கைதிகளாக இருக்கின்ற 11 பேர் தொடர்ந்தும் சிறைகளிலே வாடிக்கொண்டிருக்கின்றார்கள். 3 பேர் விளக்கமறியல் கைதிகளாக இருக்கிறார்கள். அவர்களுக்கு பிணை கிடைக்க விடாமல் மீண்டும் மீண்டும் புதிய வழக்குகள் போடப்பட்டு அவர்களுடைய சிறைகளுக்குள்ளேயே தொடர்ந்தும் வாடிக்கொண்டிருக்கிறார்கள். அவர்களுக்கு பிணை உடனடியாக வழங்கப்பட வேண்டும். அச்சு வழங்கப்பட்டிருக்கிற 8 பேரும் உடனடியாக விடுதலை செய்யப்பட வேண்டும். அவர்களுடைய தண்டனை காலம் முடிவடைந்து அவர்கள் வேண்டுமென்றே அங்கே தடுத்து வைக்கப்பட்டிருக்கின்றார்கள். அதேபோன்று கடந்த மார்ச் மாதம் 26 தேதி கைது செய்யப்பட்ட முன்னாள் போராளி ஆனந்தவர்ணன் அவர்கள் வேண்டுமென்றே வழக்குகளுக்கு அழைக்கப்படாமல் அங்கே பயங்கரவாத தடைச்சட்டத்தின்கள் அடைத்து வைக்கப்பட்டிருக்கிறார். அவரும் உடனடியாக விடுதலை செய்யப்பட வேண்டும் என்று வலியுறுத்துகின்ற அதே நேரத்திலே இந்த இடத்திலே இன்றைய தினம் நடைபெறுகின்ற இந்த விவாதமானது இந்த ஜனாதிபதி தேர்தலை நடத்த வேண்டும் என்ற அடிப்படையிலே நடைபெறுகின்றது. இந்த ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் இந்த அமைச்சரவையிலே நேற்றைய தினம் எடுத்த தீர்மானம், இந்த காலப்பகுதி தொடர்பாக ஏற்படுத்திய அந்த சர்ச்சையானது வந்து இன்று ஒரு 2 கோடி ரூபாய் செலவை ஏற்படுத்தி இந்த விவாதம் நடைபெறுவதற்கான சூழலை உருவாக்கி இருக்கிறது. இதற்கு இந்த துணிச்சலை நான் முடிக்கிறேன். இந்த துணிச்சலை எது கொடுக்கிறது என்று சொல்லி சொன்னால், அவர் இந்த இலங்கை தீவை மையப்படுத்தி நடைபெறுகின்ற இந்த பூகோள ஆதிக்க போட்டியிலே இந்திய மேற்குக்கு சார்பாக அவர் செயல்படுகின்ற காரணத்தினால் அவரை பலப்படுத்துவதற்காக இந்த தரப்புகள் வேண்டப்படுகின்ற பொருளாதார உதவிகளை கொடுத்து இந்த நாட்டை பலப்படுத்திக் கொண்டிருக்கின்ற காரணத்தினால் தன்னை விட்டால் இந்த நாட்டுக்கு உதவிகள் கிடைக்காது என்கின்ற நம்பிக்கையிலே எல்லோரும் வாயை பொத்திக் கொண்டிருப்பார்கள் என்ற காரணத்தினாலும் இந்த பதவிக்காலம் தொடர்பான அரசியலமைப்பு சர்ச்சை ஒன்றை உருவாக்கி அதனை ஒரு இங்கே ஒரு வாக்கெடுப்புக்காக 3-2 பெரும்பான்மை வாக்கெடுப்புக்காக விடுகின்ற பொழுது இரகசிய வாக்கெடுப்பு ஒன்றை நடத்துகின்ற பொழுது எதிர்காலத்தில் வெல்ல முடியாத உறுப்பினர்கள் இரகசிய வாக்கெடுப்பிலே அதை ஆதரிப்பார்கள், 3-2 பெற முடியும் என்ற ஒரு நம்பிக்கையோடும் அவர் அவ்வாறான காரியத்தை செய்கின்றார். நான் முடிக்கிறேன், ஒரு நிமிடம். இந்த இடத்திலே நான் சுட்டிக்காட்ட விரும்புகிற ஒரு விடயம் என்னவென்று சொன்னால், இங்கே உரையாற்றிய ஆளுங்கட்சி எதிர்கட்சியை சார்ந்த எந்த ஒரு நபரும் இந்த நாட்டை முன்னோக்கி கொண்டு செல்வதற்கான ஆக்கப்பூர்வமான ஒரு கருத்தை முன்வைக்கவில்லை. இந்த நாட்டில் குறியோடி போயிருக்கிற இனப்பிரச்சினை தீர்ப்பதற்கு ஒட்டியாட்சி முறைமை ஒழிக்கப்பட வேண்டும் என்ற துணிந்த கருத்தை சொல்வதற்கு எவருக்கும் முதுகெலும் இல்லை. அது அனுரவுக்கும் இல்லை, சஜித் பிரேமதாசாவுக்கும் இல்லை, ரணிலுக்கும் இல்லை. ஆகவே நான் உங்களிடம் கேட்டுக் கொள்வது, தலைமை தாங்கும் உறுப்பினராகிய உங்களிடமும் கேட்டுக் கொள்வது, இந்த ஒட்டியாட்சி முறைமை ஒழித்து ஒரு சமஸ்டி அரசியலமைப்பை கொண்டு வருவதற்கு முயற்சி செய்யுங்கள். அதன் மூலமாக மட்டும்தான் இந்த நாட்டை முன்னோக்கி கொண்டு செல்ல முடியும் என்று கூறி வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
විශේෂණ පාර්ලිමේන්තුවේ කතාවල් දී අහන්න ලැබුණේ මේ ජනාධිපතිවරණ අනිවාර්යෙන් තියෙනවා කියලා. කවුරු ජනාධිපතිවරණේ මම හිතන්නේ මේ ඔක්තෝබර් මාසෙදී තියන්නේ නැහැ කියන කතාවක් නැහැ. ආණ්ඩු පක්ෂ හැම කෙනෙක්ගේම වුණේ ජනාධිපතිවරණේ පවත්තනවා. අවුරුදු 6කට කල්යන්නේ නැහැ කියලා. අපි එකගයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ අර අධිකරණයට ගිහිල්ලා පොඩි පොඩි ගේම් ගහනකොට අපි දන්නවනේ අපේ හිටපු නායකයා ගැන අපි හොඳට අඳුරනවනේ. ඒ නිසා තමයි මම හිතන්නේ මේ විවාදයක් එන්න ප්‍රධාන හේතුව උනේ ඒකයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔක නෙමෙයි. දැන් මේ අමාත්‍යතුමාලා එහෙම කිව්වා. දැන් මේ ජනාධිපතිවරණයට එන කාරණා ගැන කතා කරද්දී දැන් මේ පරණ පක්ෂ ටික ඔක්කොම කැඩුණා කියලා කිව්වා. ඒ කැඩිච්ච නිසා දැන් පරණ දේශපාලනය නෙවෙයි අලුත් විදිහට දේශපාලනය හිතලා තමයි අපි ජනාධිපතිතුමාට උදව් කරන්න කියලා තමයි ඒගොල්ලෝ අදහස් කරේ. ඒගොල්ලෝ කිව්වේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අහනවා දැන් පොහොට්ටු ඇතුලේ කැඩිලාද හැදිලාද පොහොට්ටු? පොහොට්ටු එකට ඉන්නවද? පොහොට්ටුව ජනාධිපතිතුමා එක්ක සියලු දෙනාම ඉන්නවද? නැත්නම් පොහොට්ටුවේ කොටසක් තියෙන ජනාධිපතිතුමාත් එක්ක? එහෙම නැත්නම් පොහොට්ටුවේ එනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද කියලා. මම ওই කතාව කියුවේ වෙන කාරණා නිසා නෙමෙයි, මේ අර පක්ෂ ඔක්කොම කැඩලා කියලා කතාව කියපු නිසා තමයි ඒකට උත්තරයක් ඇදිලා තමයි මේ කතාව අරන්නේ. කමක් නැහැ, හරි අපි හිතමු. වෝට්ටු හොඳට ඉන්නවා, හොඳට මේ වැඩේ කරනවා කියලා. දැන් ප්‍රශ්නේ දැන් අපිට දැන් හරි ප්‍රශ්නයක් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දැන් පොහොට්ටුවේ අය වේදිකාවල් විතරක් නෙමෙයි හැම තැනකම කොච්චර ප්‍රශංසාත්මකව කතා කරනවාද කියලා, කොච්චර ආදරයෙන් ගෞරවයෙන් කතා කරනවාද කියලා. ඒ විතරක් නෙමෙයි එතුමාව ගැන කරන වර්ණනාව, ඊළඟට එතුමා මේ සේවාව කරන්න යන වැඩසටහන ගැන කතා කරනවා. දැන් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ බරපතල ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක පොහොට්ටු ආණ්ඩුව කඩාවැටලා ජනතාව විනාශ කරපු වෙලාවේ බාරගත්තේ නැහැ කියලා කතාවක් කිව්වා. හැබැයි බාරගත්තේ නැහැ කතාව කියන්න දැන් වැඩක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක බාරගත්තා. එතුමා බාරගෙන මේක කරගෙන ආවා. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිකමෙන් අයින් වෙන්න කියලා ජනාධිපතිකම ඉල්ලන්නේ නැහනේ. එහෙම නැත්නම් ඒ ආණ්ඩුවේ අගමැතිකම ඉල්ලන්නේ නැහනේ. දැන් ඉල්ලන්නේ පැහැදිලිව මැතිවරණයක් පවත්වන්න ජනතාවගේ පරමාධිපත්‍යයෙන්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒ ඡන්දෙන් ජයග්‍රහණය කරලා එනවා කියන මේක හරියට මෙතුමල්ලා වේදිකාවලලා හැමතැනකම ගිහිල්ලා කතා කරන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගිහිල්ලා දැන් ජනාධිපතිවරයාගේ ජනාධිපති ධුර ඉල්ලනවා වගේ, එහෙම නැත්නම් අගමැති ධුර ඉල්ලනවා වගේ. දැන් එහෙම එකක් ඉල්ලන්නේ නැහැ. ඉවලේ නිකන් දෙනකොට ගත්තේ නැහැ. ඔව් නිකන් දෙනකොට ගන්නෙ නැහැ අපි. මොකද අපි තරඟයට ලෑස්ති, ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ ඡන්දෙන් එන්න සූදානම්. ඒ නිසා තමයි කතාව කිව්වේ.
දැන් මෙතන විනාඩියක් කාලයක් තියෙනවා.
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කියන්නේ පැහැදිලිව තමුන්නාන්සලා සියලු දෙනාව මේ නිවැරදි ආකාරයෙන් විවස්ථාවේ තියෙන විදිහට ඡන්දේ පවත්තන්. ඡන්දේ පවත්තලා බලමු කවුද දිනන්නේ කිය. එච්චරයි කරන්න තියෙන්නේ. මේකට අරගේ මේකෙම නැත්තම් මේ වෙලාවේ ව්‍යවස්ථාවේ සමහර දේවල් වෙනස් කරන්න කියලා කැබිනට් එකට දාලා පාර්ලිමේන්තුවට එවන්න අවශ්‍ය නැහැ. මේ වෙලාව වෙන ගේමක් ගහන්න නැත්තම්. හැබැයි මේගොල්ලෝ කියනවා නම් එහෙම නැහැ, අපි ගේම ගහන්නේ නැහැ, මේක දැම්මේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙන ආකාරයකින් ඕන කියලා ප්‍රශ්නයක් නැහැ. අපි සූදානම්. අපි පැහැදිලිව කියන මොකද අපි දන්නවා ඊයේ පෙරේදත් උදේ කෑම වේලක වාඩි වෙලා වයින්ද රාජපක්ෂ මැතිතුමත් ජනාධිපතිතුමත් අතර වෙච්ච සංවාදය ගැන තොරතුරු අපි ළඟ තියෙනවා. ඒ තොරතුරු වල මොනවද කතා කරේ කියන්නේ? අපිටත් එක පැත්තකින් ප්‍රශ්නයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක වාඩි වෙලා ඒ තමුන්ට සහයෝගය දෙන්න කියලා ඉල්ලන්න තරම් කොහොමද කටහරුණ කියන එක අපිට එක පැත්තකින් ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් රාජපක්ෂ පවුලත් එක්ක ඉන්න පොහොට්ටුව කොයි ආකාරයෙන්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ උතුම්ම පුද්ගලයා කියලා නම් කරලා නැවත වතාවක් ජනාධිපතිකමට එන්න කියලා කියන්න තරම් කට ඇරුණේ කොහොමද කියන එක අපිට විශේෂයෙන්ම පක්ෂයක් හැටියට නෙමෙයි පුරවැසියෙක් හැටියට ප්‍රශ්නයක් කරනවා. මොකද අපි දැකපු දේවල් එදා අද සිද්ධ වෙන දේවල් අතර තියෙන වෙනස දැක්කාම
ඒක
ලැජ්ජ හිතනවා මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න එක ගැන. බොහොම ස්තුතියි ඔබතුමා.
බොහොම ස්තුතියි ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා. ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලසේනේ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමාගේ කාලය වැඩි කරනවා නැත්තම් ඡන්දේ තියන්නේ නැහැ කියනවනම් මේ වෙලාවේ ඔළුව හොඳ නැහැ. මම නම් අනිවාර්යෙන්ම ඡන්දේ තියන්න කියනවා. මොකද ජනාධිපතිතුමා ගමේ භාෂාවෙන් මූලසේනේ මන්ත්‍රීතුමා මොකද්ද කියන්නේ? මස්ත බාදුව කියලා එකක් තිබේ එහා පැත්තේ කට්ටියත් එක්ක ඉන්න උඩ ජනාධිපතිතුමා හැමදාම පෙරදි. ඇයි ඒ මස්තේ ගහලා තිබේ ඔය එහා පැත්තේ කට්ටිය ළඟ ඉන්නකන් එයාට මස්ත බාදුව. අන්තිමට එකටම වැටුණා. දැන් කිසිම මස්ත බාදුවක් නැහැ. අනිවාර්යෙන් අපි දන්නවා එහා පැත්තේ ඉන්න ලස්මන් කිරියල්ලයි තිස්ස අත්තනායකයි ඉන්නකන් ඔය පැත්තට මත්ත බාල්දුව ගහනවාමයි ඔක දිනන්නේ නැත. ඒ නිසා අපි කලින් ඡන්දේ තියාගන්න තමයි අපිටත් උවමනාව තියෙන්නේ. ඔය මත්ත බාල්දුවත් එක්ක ඉතිය පෙරදුනා බලන්න ආවා එකයි ඒ අවුරුද්දකට පස්සේ ඇවිල්ලා වාඩි වුණා. අන්න අතන වාඩි වුණේ එක ඡන්දයක් අරගෙන. ඈ මොකද වුනේ? අන්නේ අගමැති වුණා 134යි ජනාධිපතිත් වුණා. ඔය පැත්තේ හිටියානම් හැමදාම 2010 පරාදයි 2005 පරාදයි 99 පරාදයි 2010 ජනාධිපතිතුමා පොන්සේකාට දුන්නා. පොන්සේකාගේ මත්ත බාල්දුව පොන්සේකාත් පැරදි. ඉතින් එහමනේ ගියේ. එහෙම ගියේ. රජිත්ට දුන්නා රජිත් පරාදයි ඔක්කොම පරාදයි. ඉතින් එහෙම ගියේ. ඉතින් අපේ අපේ ඉන්න කොල්ලොන්ගේ වාසනා මහිමේ අපේ පැත්තේ තියෙන ඒ අය අපිත් එක්ක ඉන්නකොට දැන් ජනාධිපතිතුමාට ආයේ ඡන්දේ කල් දාන්න ඕන නැහැ කලින් තියාගන්න ඕන අපි. අපිට කිසිම කල් දාන්න උවමනාවක් නැහැ. කල් දාන්න උවමනාවක් තියෙන ඉඳුනිල්ලට. මොකද ඉඳුනිල්ල දන්නවා මේ ඒකින්ද නම කිව්වා කියලා කියන්න එපා. ඔබතුමා කඩවාගෙන ඉඳුවොත් මම නම නොකිය ඉන්නවා. ඒ නිසා මේ මම කියන්නේ අපිට කිසිම කල් දැමීමේ කිසිම උවමනාවක් නැහැ. මොකද මේගොල්ලෝ ඉන්නකන් බඩු තමයි ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ ගාව ඉන්නකන් රනිල් මහත්තයාට බඩු හම්බුණා. දැන් අපේ පැත්තේ ඉන්නකන් අපිට විශ්වාසයක් තියෙනවා. ජයග්‍රහණය. මොකද එතුමා එක ඡන්දයක් ඇවිල්ලා ජනාධිපති වෙලා මේ ඩිගේ මේ රටේ මිනිස්සුන් නැමේ. මේ රටේ හැම මිනිහම හිතාගෙන ඉන්නේ මේ අරයාගේ රැස්වීමටත් 10000යි, මෙයාගේ රැස්වීමටත් 10000යි, තව කවුරුත් තිබ්බොත් රැස්වීමට 10000යි, සෙනගාවම සෙනගොලට චූන්නුනම බස් දාලා ඇද්දම අපි දන්නවා ඈ ඔක්කොම හිතාගෙන ඉන්නේ බඩුම තමයි කියලා. දැන් මගේ 14 වෙනිදා රැස්වීමක් තියෙනවා බදුල්ලේ. අපි ගියන 20000. දැන් බදුල්ලේ අපි සම්දානේ රැස්වීමක් කරනවා. අපි තනියෙන් කරන්නේ නිමල් ඇමතුමයි මමයි. අපි 20000 ගෙනල්ලා පෙන්නනවා. හැබැයි අපිට සෙනග ඉන්නවා. ඉතින් ඔක්කොම හිතාගෙන ඉන්න සෙනග ඉන්න පළියට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. එහෙම සෙනග ඉන්න පළියට ජනාධිපති වෙන්න බෑ. මේ රටේ බත් බුලත් තන ඈ කොණ්ඩේ බඳපුවයි කියලා නෑ. දැන් ගානට ඡන්දේ වෙලාවේ ඡන්දේ දෙයි 150ක් 160ක්. දැන් මිනිස්සු ඡන්දේ ගැන කටහරින්නේ නෑ. 160ක් තාම මිනිස්සු තීරණය කරලා නෑ. මිනිස්සු තීරණය කරන්නේ ඒක තීරණය කරන්නේ කාටද කියන එක මිනිස්සුන්ගේ හදවත් තුල තියෙනවා. මිනිස්සුන්ගේ පෞගේ කාලේ විඳපු දුක් තියෙනවා මිනිස්සු ගාව. ලයිට් නැතුව හිටපුවා දන්නවා. ඒ වගේම ගෑස් නැතුව හිටපුවා මිනිස්සු ගාව දන්නවා. මිනිස්සු අපිට කියනවා. පොහොර නැතුව ඉන්න තේගොවිය අපිට ගමට ගියාම කියනවා. අලගොවිය කියනවා, එළවලු ගොවිය කියනවා. ඈ කැප්පටි පොළ වගේ නගරයකට ගියාම මට මේ ඊයේ පෙරේ දැකුව පර්සි සමරවීරගේ ගේ පිටිපස්සේ. පර්සි සමරවීර කියන්නේ වැලිමඩ හොල්ලන් හිටපු මිනිහෙක්. ඒ කාලේ හිටපු මායමති. පර්සි සමරවීරගේ ගේ පිටිපස්සේ හිටපු හොඳම ශ්‍රී ලංකාකාරයා කියනවා. මං ඒවා මාම මිනිසරි මොකද කරන්නේ? කාට දෙන්නද බං? මේ මිනිහානි මේක ගොඩ දැම්මේ. මේ මිනිහට දෙන්නද කාට දෙන්නද? මේ මිනිහම දීලා නිකන් ඉමු බං. එහෙම වමේ හොඳ මිනිස්සු. පර්සි සමරවීරලාට ඡන්දෙ දීපු නැති. 89 අතුරු මැතිවරණයට ඡන්දෙ දීපු නැති මිනිස්සු. එහෙම කියනවා. සා කවුරුත් හිතාගෙන ඉන්න එපා. චූන් වෙලා සෙනග ගෙනාවට සෙනග ගෙනල්ලා සෙනග ටිකක් හිටියා කියලා කවුරුත් හිතන්න එපා. මේ දැන් මම ජනාධිපති සමාරු සූට් මාගෙන ඉන්නවා. මේ පැත්තෙන් එක්කෙනෙක් කියනකොට අනිත් පැත්තෙන් එක්කෙනා උදේ මම බලාගෙන හරි අපේ නීතිය වෙනස් කරනවලු වෙන්න ඉස්සෙල්ලා. ජනාධිපති වෙන්න ඉස්සරලා නීති වෙනස් කරන්නත් ඉන්නවා දෙපැත්තේ. ඒවා බයිලා. එනිසා මම එකක් කියනවා. අපි නම් හෙට ඡන්දේ තියන්න ජනාධිපතිතුමාට කියන්නේ. මොකද ජනාධිපතිතුමාගේ බලන්න මූණ පිරිසිදු වෙලා ලස්සන වෙලා ඔය පැත්තේ ඉදිනේ මත්ත බාල්දු තිබ්බේ දැන් නැහැ. දැන් අනිවාර්යෙන්ම දිනනවා. ඒක නිසා අපිට මේමයි ලබන මාසේ ලබන අවුරුද්දේ ඡන්දේ තියන්න බෑ. මොකද හේතුව ලබන අවුරුද්දේ තිබ්බම ජනාධිපතිතුමාගේ දැන් තියෙන කාලය වේලාව ඔක්කොම හොඳ තත්ත්වේ තියෙන වේලාව. මේ වෙලාවේ තියන්න ඕන. මොකද මේ වෙලාවේ විපක්ෂ නායකතුමාගේ හොඳ නැග්‍රහය ලබන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ විපක්ෂ නායකතුමාගේ හොඳ වෙන්නේ ඊට කලින් අපි ඡන්දෙ තියාගන්න ඕනේ. දැන් නීච වෙලා තියෙන්නේ. දැන් නීච වෙලා තියෙන නිසා අපිට ඡන්දය කලින් තියාගන්න උවමනාමයි. කවුරු තිබ්බේ නැතත් කවුරු බෑ කිව්වත් අපි ඡන්දෙ තියෙනවා. බය නැතුව ඉන්න. සූදානම් වෙන්න. දැම්මම ලෑස්ති වෙන්න. ඕගොල්ලෝ සූදානම් වෙන්න. අපි ඡන්දෙ තියෙනවා. අපි දිනලා පෙන්නන්නම්. අපි හැබැයි එකක් මං කියනවා. අපි තිබ්බේ එකක්වත් පැරදිලා නැහැ. අපි පහුගිය කාලේ ජනාධිපතිවරු අපි හැමදාම තිබ්බ ජනාධිපතිවරණ වලින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා. ඒක නිසා මේ පොහොට්ටුවද අරවත් මෙයක් කැඩිච්ච ඒවා ඔයගොල්ලෝ හොයන්න එපා. ඒ කැඩිච්ච ඒවා අපි එකතු කරගන්නවා. ඕගොල්ලන්ට වැඩක් නැහැ නේ අපේ කැඩෙන ඒවා බින්දෙන ඒවා. ඒවා අපි අදා ගන්නවා. ඕගොල්ලෝ ඕගොල්ලොන්ගේ වැඩේ කරන්න. කැඩිච්ච ඒවා ඇඟිලි ගන්න හන්න එපා. ඈ කැඩිච්ච ඒවා අපි අදා ගන්නවා. ඒක නිසා ඒව ගැන දැන් මේකේ අපි නම් දන්නේ නැහැ. සමහර මේ මුලාසනේ අපේ මන්ත්‍රීතුමා නීති උපදේශකලා ඕස්ටාර්ලා ආ විශේෂඥයෝ ඉන්නවනේ. විවස්ථා ඕස්ටාර්ලා. මේ විවස්ථා ඕස්ටාර්ලා මොනවා කිව්වත් මේකේ හිලක් තියෙනවා. මොකද හිල? 32 විවස්ථා සම් 32 19 වෙනි සංශෝධනයේ 32 ආණ්ඩුකම විවස්ථාවේ 32 එකක් කියලා තියෙනවා. 19 වෙනි 21 වෙනි සංශෝධනයේ 87 තව එකක් කියලා තියෙනවා. 19 වෙනි සංශෝධනයේ 32 කියලා තියෙනවා. අවුරුදු 5කට අඩු කරනවා කියලා විසියක අසුවත දෙකෙන් කියනවා අසුවත දෙකෙන් කියනවා හය හය මොකද සය අවුරුද්දක් කියලා මේ විවස්ත එකම විවස්තාවේ දෙකක කතන්දර දෙකක් කියලා තියෙනවා මේ ඕස්තරලා හදපු විවස්තා අපි නම් දන්නේ නැහැ මේ ඕස්තරලා හදපු එකේ එකක පහට අඩු කරා කියලා කියනවා එකක සය අවුරුද්දයි කියලා කියනවා මේ විවස්තා දෙකක 83 දෙකෙන් එකක් කියනවා 30 දෙකෙන් එකක් කියනවා දැන් ඒක තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා කැබිනට් එකට දාලා දැන් ආය 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා මොකද මේකේ කතන්දර දෙකක් නේ එකක එක කතන්දරයක් තියෙනවා 32 ඊළඟට 83 දෙකේ තව කතන්දරයක් තියෙනවා ඉතින් මේක දෙක මම හිතන්නේ දැන් ආය 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක 30 කියන්නේ 32 කියන එකයි 83 දෙක කියන එකයි එකක් හැටියට කතා කරලා අවුරුදු 5කට කාලය අඩු කරලා ඡන්දේ තියන්න වෙනවා. ඒකට තමයි දැන් කැබිනට් එකට ජනාධිපතිතුමා ගිහිල්ලා තියෙන්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගෙනල්ලා 22 තියලා ඉන්දුනිල් මම දන්නවා කැමති නම් අර විදිහට යන්න පුළුවන්. ඈ බැරි නම් පහටත් යන්න පුළුවන්. ඒ නිසා ඒක විපක්ෂයටත් බාර දෙනවා. අයිතියක් තියෙනවා. ආණ්ඩු පක්ෂයටත් අයිතියක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක එකක් හැටියට මූලාසනයේ මන්ත්‍රීතුමා 32යි 83 දෙකයි එකක් විදියට තේරුම් ගන්න වෙනවා නැත්තම් මේ විවස්තාවේ මාරයිනේ එක දෙනක එක කතාවක් එක දෙනක එක කතාවක් දෙවිදියක් තියෙනවා දැන් මමත් අද මේ නීතිඥයෙකුට මට මේ කතාව ආරංචි වුණාට පස්සේ මම බණ්ඩාරවෙල අපේ උසාවියේ ඉන්න ප්‍රසිද්ධ පැරණි නීතිඥ මාත්‍රකුට දැන් මේකේ තියෙන පොඩි ප්‍රශ්නයක් කියලා ඒ නීතිඥතුමා
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තියෙනවා
මට කතා කරලා කොහොම නෑ මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක දෙකකින් මේ වෙනස් වෙන පරස්පර විරෝධී දෙකක් කියවෙනවා තියෙන නිසා අපි ඡන්දයට නම් බය නෑ මොකද ඡන්දයට බය නැත්තේ අර එහා පැත්තේ ඉන්න මූණු ටික දිහා දැක්කම කිසිම බයක් නෑ බඩුම තමයි ඒගොල්ලෝ ඉන්න කනුත් අර මම රණිල් වික්‍රමසිංහ මහත්තයාක මට රණිල් වික්‍රමසිංහ මහත්තයා ගුවනේ පාර්ලිමේන්තුවට ආපු දවසේම මම තමයි අප්පුඩියක් ගාලා එතුමා පිළිගත්තේ ඔයගොල්ලෝ දකින්න ඇති බලන්නකො අපි ගාව ගෑවිලා ගියත් අගමැති වුණා ජනාධිපති වුණා ඒ ඔයගොල්ලෝ ගාව ගෑවිලා නෙමෙයි ඔයගොල්ලෝගේ ගෙවල් වල බුදියගෙන නිදාගෙන හිටියත් ජනාධිපතිතුමාට මොනවත් කරගන්න බැරි වුණානේ ඔයගොල්ලොත් එක්ක ඉඳලා ඉතින් බලන්න අපි ගාවට ආවට පස්සේ ඈ මස්ත බාල්දුව තියනකන් මස්ත ගැහුවොත් ගැහුවම තමයි ගයන්ත කරුණාදෙලක අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා මන් දන්න හොඳ වැදගත් මිනිසෙක් අපේ මං කවදත් ගරු කරනවා ඔබතුමා කල්පනා කරගෙන ඉන්න එපා ඒක නෑ ඔබතුමාට තව කාලය තියෙනවා ඔබතුමා හොඳ මිනිසෙක් නෑ මේ ඔබතුමා ඔය මේකේ වැටලා ඉන්න එපා නිසා මම අපි 100%ක් මේ ඡන්දෙ කලින්ම තියන්න ඕන මොකද මේ මස්ත බාල්දු කට්ටියත් එක ඉන්නකොට කවදාවත් මේගොල්ලෝ හිටියද එතුමාට දිනන්නත් බැරුණා හැමදාම එතුමා පෙරදුනා ඊට පස්සේ තමයි එතුමා ඒ පොන්සේක මහත්තයලට සිරිසේන මහත්තයලට දුන්නේ දැන් බලන්න දැන් කිසි ප්‍රශ්නයක් නැහැ බලන්න ඕගොල්ලෝ මාන්තිලා ජනාධිපති කෙනෙක් ඇදුවා 2015 නෑ ඒකලා ඕගොල්ලන්ට කරන්න පුළුවන් මොනවද අගමැති එක පැත්තකට ඇද ජනාධිපති එක පැත්තකට ඇද අපේ බලන්න මත දෙක හිටිය දිනේෂ් ගුණවර්ධන එතුමායි රනිල් වික්‍රමසිංහ බලන්න එක මතේ කොහොමද යන්නේද අගමැති ජනාධිපති නියමට යන බැලන්ස් එකේ ඒ යන බැලන්ස් එකේ ඉඳලා තමයි රට අද ගොඩ යන්නේ අගමැති එක පැත්තකට අදින්නේ නැහැ ජනාධිපති එක පැත්තකට අදින්නේ නැහැ පහුගිය කාලේ ඕගොල්ලෝ ගියාණ්ඩුයි අගමැති එක පැත්තකට යනවා ජනාධිපති එක පැත්තකට යනවා අගමැති එක පැත්තකට යනවා ජනාධිපති එක පැත්තකට යනවා මොකද උනේ ආණ්ඩුව වැටුණා රටේ ආර්ථිකය වැටුණා ඉතින් ඕවා උනේ ඒකයි එක නෑ දැන් එහෙම නෑ දැන් බලන්න නියම විදියට වැඩ යනවා ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල ජනාධිපතිතුමා ගෙනිනවා අගමැතිතුමාගේ වැඩ පිළිවෙල අගමැතිතුමා ගෙනිනවා රටේ තිබ්බ ප්‍රශ්න විසඳෙනවා රටේ මිනිසුන්ගේ තිබ්බ ප්‍රශ්න විසඳිලා තියෙනවා රටෙන් යනවා ඩොලර් එක අඩු වෙනවා රටට පොහොර තියෙනවා ඕනතරම් තෙල් තියෙනවා ගහපු ගමන් ගිහිල්ලා ගහන්න තෙල් තියෙනවා ඉතින් මොනවද අඩු දැන් ගෑස් තියෙනවා ඕනතරම් දැන් ගෑස් මාසෙන් මාසෙට අඩු වෙනවා ලයිට් බිල් අඩු වෙනවා දැන් තිබ්බ ප්‍රශ්න විසඳගෙන යනවා තව අවුරුද්දක් දීලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා ඉතිරි පහේදී මේ රට කොයි තැනට නවත්තයිද කියලා අපිට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා
කාලය අවසානයි
ඊළඟ මේ රට නවත්තන්නේ 2015ට කලින් තිබ්බ රටක් බවට පත් කළා තමයි අපි නවත්තන්නේ කියන එක මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් කියනවා අපි ඕගොල්ලෝ තවත් කල් තියෙනවා ඕගොල්ලෝ මේ ඊයේ මම දැක්කා හැලිච්ච හාල් කැලි ටිකක් අරන් ඕගොල්ලෝ මෙහෙ ඉඳලා එහෙට ගියේ. මෙහෙ ඉඳලා ගිය කට්ටේ ඒගොල්ලෝ දාගත්ත කියලා ඔය වැඩේ කරන්න බෑ. ඒ නිසා එක ගණන් ගන්න එපා. එහෙමනම් අපි මේ ඉදිරි පහට අපි ඡන්දෙට බය නැහැ. අපි ඡන්දෙ තියන්න කියලා ජනාධිපතිතුමාට යෝජනා කරනවා. කවුරු කිව්වත් අපි මේ ජනාධිපතිවරණේ අපි දිනනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.